ශ්‍රී ලංකාවේ තටවීති කතා බහ කිරීම නම් අපි දැන් ආරම්භ කරනවා. අපිට හැමදාමත්ම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවලත් සම්බන්ධ කරගෙන. මනෝජ් අයබුවන්. අපි මේ සතිය වෙනකොට කතාව පටන් ගන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවට බලපාලා තියෙන අයහපත් කාලගුණික තත්ත්වයේ පසු වාර්තා පදනම් කරගෙන. අපි දන්නවා පසුගිය සතිය තුලදී ශ්‍රී ලංකාවට බලපාපු ඔකී සුලිකුණාටුව හරහා ඇතිවලා තියෙන ආපදා, ඒ වගේම මරණ සහ අවතැන් වූ සංඛ්‍යාව, ඒ වගේම මාර්ග විදුලිය අවහිරතා, මේ වගේ නොයෙකුත් පාර්ශ්වවලින් මේ සුලිකුණාටුවේ පසු බලපෑම් සම්බන්ධව තොරතුරු වාර්තා වෙමින් පවතින. අපි සමස්ත වාර්තාවක් ඔබෙන් මුලින්ම දැනගන්නට කැමතියි මනෝජ්.
ඔව්, පසුගිය බදාදා දිනේ බංගාල බුක්කාශ්‍රිතව ඇති වුණු පීඩන අවකාශයේ පස්සේ සුලිකුණාටුවක් වර්ධනය වුණා. ඒක අනතුරු ඔකී සුලිකුණාටුව ලෙස නම් කළා. මේ වන විට එය දිවයිනට ඈතින් වන මුහුදේ අරාබි මුහුදු ප්‍රදේශයේ කොළඹ ඉඳලා කිලෝමීටර 750ක් විතර ඈතින් පිටලා තියෙනවා. ලංකාවෙන් පිටට ගමන් කරනවා කියලා සඳහන් වෙනවා. කොමනක් මේ දිනවල දිගින් දිගටම ලංකාවේ සියලු ප්‍රදේශවලට පහේ වැසි ඇදහැලෙන තත්ත්වයක් තිබෙන්නේ. ඒත් එක්කම සුළං තත්ත්වය නිසා ගස් කඩාවැටීම් ආදී කාරණා හේතුවෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මම මේ කතා කරන මොහොතවල විතර විදුලිය ලැබිලා නැහැ. පීයේ වෙනකොට 1,05,000ක පමණ ප්‍රමාණයක් විදුලිය නැතිව තවමත් ඉන්නවා. ගස් කඩාවැටීම් ආදී අපිට දකින්න ලැබුණා. විශේෂයෙන් මාර්ග අවහිර වීම, කොළඹ ඒ තත්ත්වයට මුහුණ දුන්නා. විශේෂයෙන් බෞද්ධ ආලෝක මාවත ඩුප්ලිකේෂන් පාර වැල්ලවත්ත මෝදර වගේ කොළඹ සදාසරණ ප්‍රදේශත් මේ ගස් කඩාවැටීම් සමාර්ග අවහිර වීම සිද්ධ වුණා. ඒකම දුම්රිය දාහනයට බාධා ඇති වුණා. කැලණිවල දුම්රිය මාර්ගයේ, උඩරට දුම්රිය මාර්ගයේ, සහතුරු දුම්රිය මාර්ගයේ ජලාශ මාණ්ඩමින් වාර්තා වුණා. විමල සුරේන්ද්‍ර ජලාශය වාමට ඇවිල්ලා තිබුණා. කාසල් රී මව සකලේ ජලාශවලක් ජලමට්ටම ඉහළ ගිහිල්ලා ප්‍රදේශවාසීන්ට අනතුරු ඇඟවීම් නිකුත් කළා. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන් දකුණු ප්‍රදේශයේ නිල්වලා ගඟ පහළ නිම්නය කිරමාර අවට ජනතාවට ගංවතුර තත්ත්වයකටත් යම් ආකාරයෙන් මුහුණ දෙමින් සිද්ධ වුණා. මේ කාරණා නිසා මේ වන විට දීවරේ නැතුළු පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා මිය ගිහිල්ලා කියලා අපිට තොරතුරු ලැබෙනවා. පුද්ගලයන් 30කට අධික ප්‍රතිශතයකට තුවාල සිද්ධ වෙලා නිවාස ආහාර 30ක් සම්පූර්ණ හානි සිද්ධ වෙලා තියෙනවා. අර්ධ හානි නිවාසයේ 11,497ක් මේ වන විට ගණන් ගැනීම අනුව වාර්තා වෙලා තියෙනවා. තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 28ක් ස්ථාපිත කරලා තියෙනවා අවතැන් වූ පිරිස වෙනුවෙන්. ඒ වගේ පවුල් 901ක පුද්ගලයන් 3,279ක් මේ වන විටත් රැඳීනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. රාජ්‍ය පාර්ශ්වයෙන් මැදිහත්වීම් සිද්ධ වෙනවා. විශේෂ භාර ඇමති වජිර අබේවර්ධන ඇමතිතුමක් සඳහන් කරා වන්දි ගෙවීම් වැඩ පිළිවෙල ක්‍රියාවට නම් වනවා කියලා. අග්‍රමාත්‍යතුම ජනාධිපතිතුමායට මැදිහත් වෙලා තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි දැනට තත්ත්වය. හානි සිදුවුණු ප්‍රදේශ තාවත් යථාවත් කරමින් පවතිනවා. විදුලිය බිල වැටීම් තමයි තාමත් බොහෝ වෙලාවට යථාර්ථයට පත් කරන්නේ නැත්තේ. මම ඔබට කිව්වා වගේ ඊයේ දිනේ වන විටත් 1,05,000ක පමණ ප්‍රමාණයකට විදුලිය ලැබිලා නැහැ. කඩින් කඩ වැසි ඇති වෙනවා. එයයි තත්ත්වය මේ වන විට ටිකක් අයහපත් කාලයක් තමයි මේ දින කිහිපෙම වාර්තා වුණේ.
මනෝජ්, ඒ වගේම මේ අතුරු කතා විදිහට වාර්තා වෙනවා තවත් කුණාටුවක බලපෑම් ඇතිවන්නට ඉඩ කඩක් තියෙනවා කියලා. ඔබට මේ සම්බන්ධව යම් කිසි තොරතුරක් වාර්තා වෙනවද?
ඔව්, එහෙම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. දැන් ඔය ඔකී සුලිකුණාටුව එන්න කලින් කුලාල් කියලා සුලිකුණාටුවක් ලංකාවට ඇතුල් වෙනවා කියලා කිව්වා. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. අපදා කලබලකර මැදස්ථානත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එහෙම තාවුරු කරේ නැහැ වෙන සුලිකුණාටුවක් පිළිබඳව. දැනටත් එවැනි කතා පැතිර යනවා. නමුත් ඒ පිළිබඳව සමහරක් කරලා නැහැ. කාලගුණ යහපත් බව තමයි කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. විශේෂයෙන් ආපදා කලමනාකර මැදස්ථානයේ ලැබෙන තොරතුරු වලට සංවේදී වෙලා ඒවට වුන් කම්බිලා ඊට අනුප්‍රයත්න කරන්න කියලා කියනවා. ඒත් එක්කම නායම් වෙනි තත්ත්ව පිළිබඳව විශේෂයෙන් රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික් වලට නායම් අනතුරු වැඳවීම් නිකුත් කරලා තියෙනවා. ඒ හැරුණු විට යම් තත්ත්වයක් මතුවුණොත් ඒ පිළිබඳ දැනුවත් කරන්න සූදානම් කියන කාරණේ තමයි ආපදා කලමනාකර මැදස්ථානයේ පැත්තෙන් වාර්තා වෙන්නේ. ලැබුව ඊට එහා දියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවයක් දැනට නැති බව වාර්තා වෙනවා.
ඔව්, හිතාගන්න බැරි මට්ටමේ විදුලිය බිඳ වැටීම් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළින් වාර්තා වෙනවා. මේක වසර 40කට විතර වගේ පස්සේ සිදු වුණු දරුණුතම විදුලිය බිඳ වැටීම් විදිහටයි වාර්තා වන්නේ. මේ සම්බන්ධව යම් කිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා තොරතුරු හෙළිදරව් කොට සිටියා.
දසලක්ෂ 700ක් විදුලි බිඳ වැටීම් වෙලා තියෙනවා. ඒකට වහම විදුලිය ලබා දෙන්න විදුලි බල මණ්ඩලය අනිකුත් සියලු ආයතන සමග කටයුතු කරලා තියෙනවා. ඊයේ දවස් වෙනකොට 103 දක්වා අඩු වෙලා තියෙනවා. දැන් අද උදේ 10 වෙනකොට 102 දක්වා. මේ වෙනකොට තත්ත්වය තවත් වෙනස් වෙලා ඇති. නමුත් අපි වෙනම හොයාගෙන යනවා හුදකලා නිවාසවල ප්‍රශ්න තවත් මේට එකතු වීමට ඉඩක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය අඩුම ගානේ හෙට දවස් වෙනකොටවත් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙයි කියලා.
ඔව් එතකොට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පීපේරා මහතා සඳහන් කර හිටියා යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු වෙනවායි කියලා.
ලංකාව පුරාම මේ සිදුවලා තියෙන අලාබෝලින් 90%කට වැඩි ප්‍රමාණයක් අපි දැන් හදලා අවසන් කරලා තියෙනවා. නමුත් තාමත් අතු පාරවල් කුඩා මාර්ගවල අලුත් වැඩියා කිරීම ඉතිරිලා තිබෙනවා. මේ කණ්ඩායම් දිගින් දිගටම වැසි නොතක මේ විදුලි සබඳතාවය හැකියක්මනින් ලබා දෙන්න කටයුතු කරනවා.
සුලි කුණාටුවලට දෙවෙනි වෙන්නේ නැහැ ලංකාවේ මේ පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධව මත වෙලා තිබෙන උණුසුම් වාතාවරණය. ඒකත් ඇත්තටම සුලි කුණාටුවක් විදිහට තමයි විවිධ ස්වරූපයෙන් හමාගිය මුළු ශ්‍රී ලංකාව පුරාම දේශපාලන ක්ෂේත්‍රයත් එක්ක අපි කතා බහ කරද්දී අපි අවසාන වශයෙන් පසුගිය සතියේදී කතා බහ කළේ මනෝජ් මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීමට විරුද්ධත්වය පළ කරමින් අර සීමා නිර්ණය හා සම්බන්ධව වන ගැටලු මතු කරමින් උසාවියේ යම්කිසි නඩු පැවරීම් කටයුත්තක් සිදු කිරීම හා සම්බන්ධව ඒට විශේෂ අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතාගේ යම් යම් නියෝජිතයනුත් සම්බන්ධ වෙලා තියෙනවා කියන චෝදනාව පිළිබඳව තමයි ඒ සම්බන්ධව තියෙන කතාබහ පිළිබඳව තමයි අපි පසුගිය සතියේදී කතාබහ කළේ. දැන් මේ සතිය වෙනකොට ටිකක් සුබදායී ආරංචි ලැබෙමින් පවතින දිනවකවානු සම්බන්ධවත් මේ නඩු කටයුතු සම්බන්ධවත් යම් කිසි සමතයකට පත්වීමේ වාතාවරණයක් මොකක්ද අලුත් තත්වය?
සියලු පළාත් පාලන ආයතන වල ඡන්ද එකවර ප්‍රකට වීමට හැකි වටපිටාවක් නිර්මාණය වෙන ආකාරයක් තමයි තියෙන්නේ. අර ඔබත් කිව්වා වගේ සීමා නිර්ණය දැසක් පත්‍රයට එරෙහිව පුද්ගලයන් 6 දෙනෙක් අධිකරණයට ගිහිල්ලා තිබුණා. ඒ හින්දා සීමා නිර්ණය දැසක් පත්‍රය සහය අදාළ කාරණා අත්තිතුවමින් අධිකරණ තීන්දුවක් ලැබිලා තිබුණා. කොමන නීතිපතිතුමා මැදිහත් වෙලා අගමැතිතුමා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා දේශපාලන පක්ෂ මෙය එකතු වෙලා යම් තීරණයක් ගත්තා. පුළුවන් නම් මේ පෙක්ෂම් ඉල්ලා අස්කරගෙන ඡන්දේ තියන්න හැකි වාතාවරණයක් හදන්න කියලා ඉතින් මේ අනුව තමයි පළාත් පාලන ඡන්දයට අදාළ මෝසමක් 30 වෙනිදා ඡන්දවාන කියලා නීතිපතිතුමා අභියාචන අධිකරණයෙන් ඉල්ලීමක් කළේ. නමුත් අභියාචන අධිකරණය ප්‍රතික්ෂේප කරා. ඒ අනුව පෙක්ෂම 7 වෙනිදා ඡන්දවනවා කියලා තමයි තීරණය වුණේ. ඉතින් කොමනක් මේ මෝසම මගින් කියවලා තිබුණේ ජනතාවගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් බලපාන ප්‍රශ්නයක් නිසා ඉක්මනින් මේක කැඩවලා මේකට තීරණයක් දෙන්න කියලා තමයි නීතිපතිතුමා මෝසම මගින් නිල්ලුවේ. නමුත් ඒ කාරණය ආයමත් 4 වෙනිදා දක්වා බලාපොරොත්තුව කල්ගියත් ඒ අතරේ ෆයිසල් මුස්තාෆා මහත්තයාත් කිව්වා මේ පෙක්ෂම් කාර්යපාර්ශවයන් විසින් පෙක්ෂම් ඉවත් කරගන්න තීරණය කරලා ඉල්ලාස් කරගන්න තීරණය කරලා කියලා. ඒ අනුව තමයි නැවතත් ඡන්දේ තියන්න හැකි පසුබිමක් නිර්මාණය වුණේ. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කිව්වේ පිච් එක තියෙනවා දැන් මැච් එක ගහන්න තමයි තමන් තිතුරෙලා තිබුණේ කියලා. නමුත් ඒ අතරේ තමයි මේ පෙක්ෂම් ඉදිරිපත් කිරීම සිද්ධ වුණේ. ඒ අනුව දැන් යහපත් බලාපොරොත්තුවක් දෙනවා පෙබ්‍රවාරි මාසේ මුල ඡන්දේ තියන්න හැකියාව ලැබෙවි කියන විශ්වාසය තියෙනවා. ඒ අනුව ඊට අදාළ වැඩ කටයුතු මේ වන විට ලංකාවේ මැතිවරණ කොමිසම සිදු කරමින් ඉන්නේ.
ඔව් දැන් ඔබ සඳහන් කරපු ආකාරයට පෙබ්‍රවාරි මාසේ මේක තියන්නට බොහෝ දුරට ඉඩකඩ තියෙනවායි කියලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කර හිටියා. මේ ආකාරයට
උසාවියට ගිහින් පෙත්සංකරුව කීප දෙනෙක් නඩුවක් දාලා තහනම් නියෝගයක් කරගත්තා. ඒ ගත්ත අවස්ථාවේදී ආපව පක්ෂනායකින් ඔක්කොම පාර්ලිමේන්තුවේ රැස් වෙලා නීතිපතිතුමාට කිව්වා දෙසැම්බර් 4 වෙනිදා නෙමෙයි ඊට ඉස්සෙල්ලා නඩුව ගන්න කියන්න කියලා. උසාවියට අපි ඉදිරිපත් වෙමු කියලා. නීතිපතිතුමා උසාවියට දැම්මම උසාවිය වේලාසනින් මේක අරගත්තේ නැහැ. 4 වෙනිදා ටික දැම්මා. ඒත් ෆයිසර් ඇමතුමා ගිහින් මගේ ඉල්ලීම අනුව පෙත්සංකරයන්ට කතා කරා. ඒ අනුව ඒ අය එකතු වුණා මේ අසාධාරණය ගැන සාකච්ඡා කරලා නඩු ඉල්ලාස් කරගන්න. ඒ අපි ගත්තේ පියවර නිසා අපිට පුළුවන් වුණා ආපහු මේ ඡන්දේ තියාගන්න. මම මැතිවරණ කොමිසමෙන් ඇහුවා අපිට පුළුවන් ද මේක ජනවාරි මාසේ අන්තිමේ තියන්න. ඒක අමාරුයි කිව්වා කොහොම හරි පෙබ්‍රවාරි මාසේ තියන්නේ. අපි ගා පුළුවන් තරම් වේලාසනින් ඒක තියන්න ඕනේ. අපේ සාමාන්‍ය මතේ තියන්නේ පෙබ්‍රවාරි 4 වෙනිදාන් පස්සේ පුළුවන් පළවෙනි දිනේ සෙනසුරාදා දවසේ තියන්න ඕනේ කියලා.
ඔව් ඒත් එක්කම අපි පසුගිය සතියේදී තවත් කතාවකට මුලපිරුවා මනෝජ්. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ ඒකාත්මික වීම හා සම්බන්ධව වන සාකච්ඡා පිළිබඳව. එහිදී අපි තොරතුරු වාර්තා කළා යම් යම් කොන්දේසි ඉදිරිපත් කරනු ලැබුවා කියලා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් එකට එක්ව තරඟ කරනවා නම් ජයග්‍රහණය කළොත් අගමැති තනතුර එසේත්ම තිරම් විපක්ෂ නායක තනතුර ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍යයි කියන කාරණාද ඇතුළුව තවත් කාරණා කිහිපයක් සම්බන්ධව. දැන් මේ සාකච්ඡාවලට මොකද වෙලා තියෙන්නේ? මේවා සාර්ථකව ඉදිරියට ගමන් කරමින් තියෙනවද? බිඳ වැටිලාද නැත්නම් තාමත් සාකච්ඡා මට්ටමේ තියෙනවද? මොකක්ද අලුත් තත්ත්වය?
විශේෂයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවය ඒ අතරින් කිහිප දෙනෙක් සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. නමුත් මේ සාකච්ඡා යම් බිඳ වැටීමකට හේතු වුණේ ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන්ගෙන් කරපු ඉල්ලීම. ඔවුන් කිව්වේ තනතුරු අතහැරලා ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරමු කියන යෝජනාව කරා. එහෙම නැත්නම් අඩුම තරමේ මේ පාර අයවැය ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙලා පරාජය කරන්න උදව් කරන්න කියලා යම් ඉල්ලීමක් කරා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවයෙන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගෙන්. නමුත් ඒ යෝජනාව කතාවක් පෙන්නුවේ මේ තරතුරු වල තවදම් කාලයක් රැඳී සිටීම අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන ඇමතිවරු කිව්වා. ඒකත් එක්ක ඒ සාකච්ඡා යම් ආකාරයෙන් බිඳවැටුණු ස්වභාවයක් තියෙන්නේ. නමුත් දේශපාලන වාද විවාදවලදී ඔවුන්ගේ යම් එකග වීමක් පිළිබඳව අදහස් පළ වෙනවා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ තමයි ඒකාබද්ධ විපක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙයිද කියන කාරණේ වගේ තර්ක ගොඩනගෙන ඉන්නවා. ඉතින් මේ අතරේ නිදහස් පක්ෂය තමන්ගේ ලකුණ හෝ තමන්ගේ ඒ තියෙන ප්‍රතිපත්ති එක හෙළාමත්‍රක සූදානම් නැති බවක් ඔවුන්ගේ පැත්තෙන් කියවෙනවා. නමුත් ඒකාබද්ධ විපක්ෂය මේ වෙන විට තනි ගමනක් යන්න තනිව මැතිවරණට ඉදිරිපත් වෙන්න පොකොට්ටුවෙන් එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඡන්දෙට එන්න තියෙන සූදානම ගැන තමයි කතා වෙන්නේ දිල්රුක්ෂි. ඉතින් ඒ අතරේ පසුගිය 28 වෙනිදා මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වුණා. මහින්ද රාජපක්ෂ ඉදිරි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව ඔවුන් තීරණය කළා මේ මාසේ 5 වෙනි ඉඳලා නාම යෝජනා සත්‍රවලට අපේක්ෂකයින් අත්සන් තියන්න ඕන. 11 වෙනි දවසේ 13 වෙනිදා දක්වා කාලය තුළ නාම යෝජනා භාර දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි මැතිවරණ මෙහෙයුම් කමිටුවකුත් පත් කළා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා, විමල් වීරවංශ මන්ත්‍රීතුමා, කුමාර් වෙල්ගම් මන්ත්‍රීතුමා, දල සලාපරව මන්ත්‍රීතුමා සහ උදේ කම්මන්ත්‍ර කියන මන්ත්‍රීවරු මේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට ඇතුළත් සමාජිකයින් බවට පත් වුණා. ඒත් එක්කම දැනටමත් පළාත් පාලන මැතිවරණයේ වෙනුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකටම ඒකාබද්ධ විපක්ෂය පොහොට්ටුවෙන් පොදු ජන පෙරමුණෙන් හමුදල් තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂයෙන් පොදු ජන පෙරමුණේ මහලිකම් සාගර කාර්යව සම්මාත්මයක් කිව්වේ අනිවාර්යෙන් අපි පොහොට්ටුවෙන් තමයි කරගෙන කරන්න කියලා. මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමන් පහුගිය දවසකට ආයි කියලා තිබුණා තනතුරු අතහැරලා එන්න ඒ මුනුත් අපි ලැස්සි එකතු වෙලා වැඩ කරන්න කියලා. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මේ වෙලාවේ වැඩි ස්ථාවරයකින් හැඩක් පේන්න තියෙනවා. ඔවුන්ට දකින භූමිය වාසිය ඔවුන් දයග්‍රහණය කරා තනියම ගෙනියන්න ඒකාබද්ධ විපක්ෂයේ විදිහට සූදානම් ඉන්න ආකාරයක් තමයි මේ වෙලාවේ පේන්න තියෙන්නේ දිනුක්ෂි.
හොඳයි, අපි විමසා බලමු යම් යම් පාර්ශ්ව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරපු අදහස් මොනවද කියලා. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියලා තිබුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වත්මන් මේ හවුල් ආණ්ඩුවට ගිහිල්ලා ඉන්න පිරිස සහ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස අතර තියෙන මේ සාකච්ඡා නම් එතරම් දුරට සාර්ථකත්වයකට පත් වෙයි කියලා තමන් විශ්වාස කරන්නේ නැහැ කියලා ඔහු ඒ සම්බන්ධව යම් කිසි ඉඟියකුත් පළ කරමින් තමයි අදහස් ප්‍රකාශ කළා තිබුණේ.
අපි බොහොම අවංක අදහසින් පක්ෂය එකමුතු කරගන්න සාකච්ඡාවට ප්‍රවේශ වුණත් ඒගොල්ලන්ගේ එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ වුණත් අපි උපරිම උත්සාහයක් දැරුවා. නමුත් දැන් මේ වෙනකොට ඒගොල්ලන්ගේ ප්‍රකාශ දියා බැලුවම මේ සාකච්ඡාව තවත් දුරට යයි කියලා මං හිතන්නේ. මොකද එක කණ්ඩායමක වමනාවක් තියෙනවා. අපි ආණ්ඩුවෙන් තනතුරු දාලා ආවම ඒ කණ්ඩායමෙන් ගිහිල්ලා කට්ටියක් ආණ්ඩුවක් හදන්න තනි UNP ආණ්ඩුවක්. ඒකට අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැනේ. ඒ රැට රූපවාහිනියේ කෑ ගහන බොහෝ කට්ටිය අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඩීල් එකක් තියෙනවා කියලා. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තමයි ආණ්ඩුවක් ගිහිල්ලා තනි ආණ්ඩුවක් හදලා දෙන්න. එහෙම නැම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව තමයි අසරණභාවයට පත් වෙන්නේ. ඒකට අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ.
ඔය යම් ඩීල් පිළිබඳවත් කතන්දර එළියට එනවා. ඒ කතන්දර ඇස්සේ දැන් ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් නේ. එතකොට UNP එකේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාත් බොහොම ආවේගශීලීව අදහස් ප්‍රකාශ කළ හිටියා. මේ එන පොට හොඳ නැති හින්දා තමයි මේ දෙගොල්ලෝ මේ සාකච්ඡා කළේ. නමුත් ඒකෙන් එක්සත් ජාතික පක්ෂයට නම් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියලා ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයත් දැඩි ලෙසින් විවේචනය කළා තිබුණා.
මේ ළඟදී කතාවක් ගියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඒකාබද්ධ විපක්ෂයයි එකතු වෙන්න යනවායි කියන. මහින්ද රාජපක්ෂ මහත්තයාට මම නම් කියන්නේ මේක ditth dhamma vedaniya. ඒ දවස්වල හැම පක්ෂයක්ම කැඩුවා. හැම පක්ෂයක්ම විනාශ කරා කැරකිලම වැදුනා එයාට. එයා නම් ඉතින් මුතෙන්ට එකතු වෙන්න ගියේ අපේ ජනාධිපතිතුමාට ආදරයක් තියෙන නිසා නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන ආදරේ නිසාත් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් නැති කරලම දැම්මේ මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඇම්බැට්ටෝ ටික දැනගත්තා පොට වරදිනවා. මේක යන විදිය හරි නෑ කියලා. දැන් බලන්න හෙමින් ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා කියන්න අනේ ජනාධිපතිතුමනි අපි දැන් ඔයත් එක්ක වැඩ කරන්න ලැහැස්ති කියලා.
ඔව් එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කළ හිටියා මේ මේ හවුල් දීගෙන එතරම් හරියන පාටක් නෙමෙයි මේ මේක සාර්ථක වෙනවා කියලා හිතන්න අමාරුයි කියලා දෙපැත්තටම ඔහු දෝෂාරෝපණය කරමින් තමයි කතා බහ කළේ.
දැන් රනිල් මෛත්‍රී දීගේ මොකද වෙලා තියෙන්නේ? දික්කසාද වෙන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. මෛත්‍රීට මහින්ද එපා වුණා. එහෙනම් එළියට පැන්නා. රනිල්ට තනියම ජනාධිපති වෙන්න බැරි වුණා. එක්සත් ජාතිපක්ෂයට තනියම ආණ්ඩු කරන්න බැරි වුණා. එහෙනම් මේ අසම්මතයේ ප්‍රේමයක් වසර 3ක් ගෙවෙනකොට දීගේ දෙදරලා මෛත්‍රී සාකච්ඡා කරනවා. නැවත මහින්දත් එක්ක එකට ඡන්දේ ඉල්ලමුද කියලා. එක්සත් ජාතිපක්ෂ නායකෝ කියන්න පටන් ගත්තා. යන යකෙක් යද්දෙන් ද්‍රවිඩ සම්දානෙත් එක්ක අහුවලා ආණ්ඩු කරනවා කිව්වා. මේ ආණ්ඩුව දෙදරලා තියෙන්නේ.
හොඳයි එතකොට ජනාධිපතිතුමා නම් කිව්වේ සරමක් ඇඳගෙන ওই වැඩේ නම් කරන්න බෑ කියලා. දැන් ওই කතාව ජනාධිපතිතුමා නෙමෙයි කිව්වේ ජනාධිපතිතුමා කිව්වයි කියලා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතායි ප්‍රකාශ කළා තිබුණේ.
මම ඇහුවා ගරු ජනාධිපතිතුමාගෙන් මේ මේ එකතු වෙනවද කියලා. එතුමා කිව්වා ඉතින් මේ සරමක් ඇඳන් කොහොමද එකතු වෙන්නේ කියලා. ඕන කෙනෙක්ට තේ බොන්න පුළුවන් කෝපි බොන්න පුළුවන්. නමුත් එකතු වීමක් නම් වෙන්නේ නැහැ කියලා මට ඉරහඳ වගේ විශ්වාසයි. රජයේ ආපු ගමන්ම හොරකම් කරන්න පටන් ගත්ත අපේ අය ඒගොල්ලෝ ඉදෙගොල්ලෝ. මම තිත් ඇත්ත කතා කරන්න බය වෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි.
ඔමනෝ ජේතකම අපිට වාර්තා වෙනවා මේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛව සිදුවුණු මේ සාකච්ඡාවලදී යම් යම් තනතුරුපත් කිරීමේදී යම් මතභේදයක් ඇති වුණා කියලා උද්වේගකර වචන හුමාරුවක් සිදුනා කියලා මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා අතර මොකක්ද මෙහිදී ඇත්තටම සිද්ධ වෙලා තිබුණේ?
ඔව් එහිදී විශේෂයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අදාළ නියෝජිතයින් තෝරා ගැනීමේ ප්‍රශ්නය තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. විමල් වීරවංශ මහත්මයා ජාතික නිදහස් පෙරමුණේ නායකවරයා, ඔහුත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන කණ්ඩායමේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරනවා. ඉතින් ඔහු වටා යම් ජන බලවේගයක් ගොඩනැගිලා තියෙනවා. නිසා ඔහු යම් ඉල්ලීමක් කරලා තියෙනවා. නාම යෝජන ලැයිස්තුව සකස් කරද්දී ජාතික නිදහස් පෙරමුණට 10%ක පමණ නියෝජිත සංඛ්‍යාවක් ලබා දෙන්න කියලා. ඉතින් මේකට ඒකාබද්ධ විපක්ෂය එකඟත්වය පළ කරලා නැහැ. ඉතින් මේ නිසා යම් වචන හුමාරුවක් එහිදී ටිකක් උස්සරෙන් සිද්ධ වුණා කියලා මාධ්‍යට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් කොහොම වුණත් ඒ ඉල්ලීමට එකඟ වෙලා නැහැ. ඒ අතර තවත් කියන්න ඕන කාරණාවක් තියෙනවා. සීබී රත්නායක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා මම මේ මාසේදී ආණ්ඩුව අතහැරලා ඉන්න සූදානම්. ඒ නිසා තමන්ගේ දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලැයිස්තුව සකස් කරද්දී පුංචි කාලයක් දෙන්න ටික කාලයක් ඉන්න සමෘත්තාවට පසු මේ නාම යෝජනා සකස් කරන්න සූදානම් කියලා. නමුත් ඒ කබද්ද විපක්ෂයෙන්ුත් ඊට මෙතරම් ප්‍රසාදයක් හිමි වෙලා තිබුණේ නැතරම් ලොකු ප්‍රසාදයක්. නමුත් ඒ අතරේ මේ තනතුරු අහිමි වීම පිළිබඳව යම් ආකාරයකින් වාර්තා වෙනවා. ඇතැම් පිරිසකගේ තනතුරු අහිමි කරන්න ඉඩ තියෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ කියන්නේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවය, ඒත් එක්කම තව ආසන සංවිධායකවරුන් 20 විතර පත් කිරීමකුත් අපි දැක්කා ජනාධිපතිතුමා
ජනතා විමුක්ති පෙරමුණේ ජයන්ත වීරසේකර මහතා මෛත්‍රී පාර්ශ්වයේ සමග එකතු වීමත් අපි දැක්ක පසුගිය සතිය තුළදී මේ සම්බන්ධව කොයි වගේ කතිකාවතක්ද දේශපාලන ශේෂ්ත්‍ර තුළ ගොඩනැගිලා තිබුණේ?
ඇත්තටම ජාතික නිදහස් පෙරමුණේ යම් බිඳීමක් පිළිබඳවත් යම් තොරතුරු වාර්තා වෙනවා. එහි ජාතික සංවිධායක පී ශ්‍රී විජයනායක මහතා පෞගේ දවස කරපු ප්‍රකාශයත් එක්ක ඔහුගේ තනතුරු අත්විඳ වීමක් සිද්ධ කරලා තියෙනවා. ඒත් එක්කම පක්ෂයේ මහලේකම් ප්‍රියන්දිත් විචාරණ මහත්මයා අසමීප සෞඛ්‍ය තත්ත්ව පදනම් කරගෙන තනතුරෙන් ඉවත් වීමක් සිද්ධ වුණා. ඒ අතරේ ජයන්ත වීරසේකර මහත්මයා මෛත්‍රී පාලසිර සේන ජනාධිපතිතුමා නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වුණා. ඔබ කිව්වාගේ ටීබී එකනායක රාජ්‍ය අමතිවරයා සම්බන්ධයෙන් කතා කරද්දී ඔහු කියලා තියෙනවා තමන් ආණ්ඩුව ඉවත් වෙන්න සූදානම් කියලා. හැබැයි ආණ්ඩුව පාර්ශ්වවලුත් වාර්තා වෙනවා ඔහුව ඔහුගේ තනතුරු නිරපහරිමක් සිද්ධ කරන්න පුළුවන් කියලා. මේක කල්ලොත් අරුන්දික ප්‍රනාන්දු වැනි අයගේ ඔහු ඉවත් කිරීමක් සිද්ධ වුණා. ඉබලි විජේසේකර නියෝජ්‍ය අමතිවරයා වගේ අය. ඉතින් මෙවැනි ඉවත් කිරීමක් පිළිබඳව යම් ආකාරයකින් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා.
ඒකට හේතුත් වාර්තා වෙනවද මේ මනෝජ්?
විශේෂ හේතුවක් වාර්තා වෙන්නේ නැහැ. ඉතින් මේකට ප්‍රධානම කාරණය බැලු බැලමට පේන්න තියෙනවා. ඒ තමයි ආණ්ඩුවත් එක්ක ඉඳගෙන ආණ්ඩුවත් සමග එකඟව කටයුතු නොකිරීම. ඒ කාබද්ද විපක්ෂය සමග එක්ව කටයුතු කරනවා, ඔවුන්ට සහාය දැක්වීමක් සිදු කරනවා කියන කාරණය පොදු චෝදනාවක් විදිහට තියෙනවානේ. ඉතින් මේක තමයි බැලු බැලමට පේන්න තියෙන කාරණය.
තවත් විශේෂිත කතාබහක් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ පුරාම පැතිරියමින් පවතිනවා. දැන් සතියක විතර කාලයක සිටන් එහි පූර්ව කතාබහ පූර්ව ඉඟි පිළිබඳව අපි පසුගිය සතියේදී කතාබහ කළා. ඒ තමයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ යම් කිසි වූ සූදානමක් පවතිනවාය කියන රාවේ පිළිබඳව. දැන් පසුගිය සතිය වෙනකොට ඒ සම්බන්ධව නිශ්චිතව කරුණු එළියට ආවා. තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නයි කියලා ඉල්ලමින් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කරපු ඇපැල උසාවිය මගින් පිළිඅරගනු ලැබුවා. ඔහුව දෙසැම්බර් මාසේ 6 වෙනිදා දක්වා අත්අඩංගුවට ගැනීමේ වළකාලීමේ නියෝගයකුත් එහිදී නිකුත් වුණා. දැන් මේ සිදුවීම උණුසුම් කතාබහක් බවට පරිවර්තනය වෙමින් පවතින ආකාර දෙකකට මනෝජ්. එකක් යුද්ධයට සම්බන්ධ වුණු හිටපු ආරක්ෂක ලේකම්වරයා විදිහට ඔහු අත්අඩංගුවට ගන්න එපාය කියන කාරණාව එක් පාර්ශ්වයක් කියනවා. තව පාර්ශ්වයක් කියනවා යුද්ධයට තියා මොන කාරණයට සම්බන්ධ වුණත් රටේ නීතියට පිටින් ගිහිල්ලා තියෙනවා නම් ඒ සම්බන්ධව නිශ්චිත වූ ක්‍රියාමාර්ග අරගන්න කියලා. මේ පාර්ශ්ව දෙක පිළිබඳවම අපි අවධානයට ලක් කරති. මොන වගේ කාරණාද ඉස්මතු වෙමින් පවතින්නේ? රටේ නීතිය සම්බන්ධව කොයි වගේ කතාවක්ද දේශපාලන ක්ෂේත්‍රයේ හරහා මතු වෙමින් පවතින්නේ? අපි සමස්තයක් විදිහට කතා කළොත්
ඩී රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධ කාරණයක් මේකට හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතැම් කණ්ඩායම් ප්‍රමුඛ කියන්නේ රටේ මුදල් ලාභ භාවිත කරන්නේ. මෙයා කවුරු වුණත් කමක් නැහැ, මොනව කරත් කමක් නැහැ, රටේ නීතියට යටත් වෙන්න ඕනේ, රටේ පුරෝගසිව් බලයේ තිබුණු කලයට බලය පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ කියලා. නමුත් ඒකකට විපක්ෂයේ පැත්තෙන් අරෝග කියපු කාරණේ මතු කරනවා. රටේ යුද ජයග්‍රහණයක් ලබා දුන්නු විශාල මෙහෙවරක් කරපු ආරක්ෂක ලේකම්වරයා ඉතින් නෝ අත්අඩංගුවට ගන්න එපා කියලා. ඉතින් ඒකට විපක්ෂය කියන විදිහට රටේ දෙවනි ජනප්‍රිය පුරවැසිය ගෝඨාභය රාජපක්ෂ ඔවුන් කියන්නේ මහින්ද රාජපක්ෂ ඊට ජනාධිපතිවරයාට පස්සේ රටේ වැඩිම ජන ප්‍රසාදයක් තියෙන පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා ඉදිරි මැතිවරණයකට ඔහු ඉදිරිපත් වුණොත්ින් දේශපාලන වශයෙන් ඔහුට තියෙන ප්‍රසාදය යම් ආකාරයකින් අඩු කරන්න, එහෙම නැත්නම් මේක නැති කරන්න ආණ්ඩුව නිතමරා කරන කුමාත්‍රණයක් තමයි මේක කියලා ඒකත් විපක්ෂයේ පාර්ශවයෙන් කියනවා. පෞද්ගල 28 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඊට පෝ ආරක්ෂක ලේකම්වරයා අභියෝජන අධිකරණය හමුවේ රීප්ලෙක්ස් සමග ගොනු කළා. තමන්වත් අඩංගුවට ගැනීම වළක්වන්න නියෝගයක් නිකුත් කරන්න කියලා. දැන් මේකට හේතුල තියෙන කාරණේ ඩී රාජපක්ෂ කෞතුකාගාරයේ ඉදිකරද්දී රාජ්‍ය මුදල් ලාභාවිත වීම, ඒ අනුව පොදු දේපළ පනත යටතේ කටයුතු කරන්න ඉඩ දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න මේ රීප්ලෙක්ස්මට අනුව 29 වෙනිදා කටයුතු කරනවා කියලා කිව්වා. ඉතින් ඒ අනුව පොලිසිය පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා 29 වෙනිදා. ඒ දෙසැම්බර් මාසේ 6 වෙනිදා දක්වා බලපැවැත් වෙන ආකාරයට කෞතුකාගාරය ඉදි කරද්දී ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවට අයිති රුපියල් මිලියන 90ක් සාපරාධී ලෙස පරිහරණය කරා කියන චෝදනාව තමයි ඔහුට ගොනු කරලා තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ ඊට පෝ ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් රීප්ලෙක්ස් සමින් කිව්වේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව සමග තියෙන සිවිල් ගිවිසුමක්, ඒන්ද පොදු දේපළ පනත යටතේ කටයුතු කරන්න බෑ කියලා. ඉතින් මේ අවස්ථාවට නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලුක්ෂි ඩයස් මහත්මිය මතකයි කලින් අල්ලස් කොමිසමේ හිටපු ප්‍රධානියා තමයි දිලුක්ෂි ඩයස් මහත්මිය. එතුමියව ඒ තනතුරෙන් ඉවත් කරා. ඒ අනුව තමයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විදිහට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ. ඇය කිව්වේ මේ තීන්දුව නිකුත් කරන දවසේ නැත්නම් 29 වෙනිදා රීප්ලෙක්ස්ම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරනවා කියලා තමන් දැනගත්තේ මාධ්‍යවලින්. නමුත් මේ සිද්ධියට අදාළ නියෝග ලබා දෙන්න කලින් ලබ උත්තර පාර්ශ්වයක් විදිහට තමන්ගෙන් එහෙම නැත්නම් නීතිපතිවරයාගෙන් කරුණු විමසන්න තිබුණා. එහෙමත් නැතුව තමයි 29 වෙනිදා මේ තීන්දුව දෙනවා කියලා තිබුණේ. ඒක තමන් දැනගත්තේ මාධ්‍යයෙන් රිලෑය ප්‍රකාශ කළා. ඒ අනුව මේ රීප්ලෙක්ස්මට අනුව අභ්‍යාසන අධිකරණයේ තීන්දුව කරා මේ පොදු දේපළ කණ්ඩායම යටතේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරුදානම් නියෝගයක් නිකුත් කරන්න ගෝඨාභය රාජපක්ෂ ඊට පෝ ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ලබන 6 වෙනිදා දක්වා.
ඔව් හොඳයි. දැන් එතකොට අපිට ඒ අතරතුරේදී ආරංචි වෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලීම උදෙසා ඇලේ ගුණවංශ ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් ගිහිල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් යම් කිසි ඉල්ලීමක් කළයි කියලා පසුගිය සතියේදී, මේ කියන්නේ මේ සතියකට කලින්, විශේෂයෙන්ම විදේශගතව සිටින කොටි ඩයස්පොරා කණ්ඩායමේ අපේක්ෂාව වන්නිත් මේ තමයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාව සිරගත කිරීම ඔවුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න එපා. ඔහු යම් කිසි වරද්දක් කළා තියෙනවා නම් නඩු දාන්න කියන කාරණාව ජනාධිපතිවරයාගෙන් යම් කිසිව පෞද්ගලිකව හමු වෙලා කරපු ඉල්ලීමක් ප්‍රතිඵලයක් විදිහට තමයි මේ තත්වය උද්ගත වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා ජනාධිපතිවරයා යම් කිසි සඳහනක් කළා තියෙනවා කියලා තිරේ පිටුපස කතන්දර අපිට වාර්තා වෙනවා. කෙසේ වෙතත් පසුගිය සතියේදී ඇලේ ගුණවංශ ස්වාමින් වහන්සේ මේ කතාව සනාථ කරන ආකාරයෙන් යම් කිසි වූ ප්‍රකාශයකුත් කළා තිබුණා. මම ඉන් කොටසක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි.
දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තය පෙරේද අත්අඩංගුවට ගන්න හැදුවා. මේක කියන්නේ දේශපාලන ප්‍රශ්නය. අපි ගියා නායක හඳුනු කීප නම ජනාධිපතිතුමා හමු වෙයි. ගිහිල්ලා මේ වැඩේ කරන්න එපා කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමා අත්අඩංගුවට ගන්න එපා. ඕනනම් නඩු දාන්න. මොකද එහෙම කිව්වේ මේ රට නිදහස් කරපු මිනිස්සුන්ට ඉදිකටෝම විපතක් වෙන්න අපිට ඉඩ දෙන්න බෑ. ඔහුගේ පුද්ගලික ප්‍රශ්න තියෙනවා, වංචා තියෙනවා, දූෂණ තියෙනවා, වැරදි තියෙනවා, නඩු දාන්න.
හොඳයි, අපි ගියවර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියා සංචාරය පිළිබඳව මේ සතියේදී අපි කතා බහ කරන්න දැන් සූදානම්. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දකුණු කොරියා සංචාරය පිළිබඳව මොනවද සුවිශේෂතා මනෝජ්?
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාතුමා දින තුනක සංචාරයක් සඳහා දකුණු කොරියා බලපිටත් ගියා. ඉතින් 28 වෙනිදා තමයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා දකුණු කොරියාවට ගියේ. දින පස්වරුවේ කොරියාවේ සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන ජොගේෂා විහාරස්ථානයට ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ගිය අතරතුර දකුණු කොරියා ජනාධිපතිතුමා තුන් ජෙයින් ජනාධිපතිතුමා ඒ පෙරමගේ ඉඳලා ජනාධිපතිතුමාට සුහද සහ මිත්‍රශීලී පිළිගැනීමක් ලබා දුන්නා කියලා ජනාධිපති මාධ්‍ය අංශයෙන් කළ නිවේදනයක අපිට දැනගන්න ලැබුණා. ඒ අනුව 29 වෙනිදා තමයි නිල හමුව තිබුණේ. නමුත් 28 වෙනිදාම පෙරමගට පැමිණිලා දකුණු කොරියා ජනාධිපතිතුමා මිත්‍රශීලීව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගත්ත කියලා වාර්තා වුණා. කොහොමනත් 29 වෙනිදා උදේ නිල හමුව පැවැත්වුණා සෝල් නුවර බ්ලූ හවුස් ජනාධිපති නිල නිවසේ දකුණු කොරියා ජනාධිපතිතුමාගේ. ඒ අනුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වුණා. දෙරට අතර ආර්ථික සහයෝගිතා පිළිබඳ ගිවිසුමක් මලික් සමරවික්‍රම ඇමතිවරයා අත්සන් කරලා තිබුණා. රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ ගිවිසුමට තරතාපු කෝරල විදේශ රැකියා පිළිබඳ ඇමතිතුමිය අත්සන් කරලා තිබුණා. ඒත් එක්කම 2017 අවුරුද්ද ඉඳලා 2019 අවුරුද්ද දක්වා අදාළව ආර්ථික සහයෝගිතා අරමුදල වෙතින් ලබාගත හැකි ණය සම්බන්ධ ගිවිසුමක් විදේශ ඇමති තිලක් මාරතන මැතිතුමා විසින් අත්සන් කරලා තිබුණා. ආයෝජන සහයෝගිතා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතනය අතර අත්සන් කරලා තිබුණා. දෙරට අතර සංස්කෘතික හා කලා කටයුතු, අධ්‍යාපන, තරුණ, ක්‍රීඩා කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකටත් විදේශ ඇමති තිලක් මාරතන මැතිතුමා අත්සන් කරලා තිබුණා. ඉන් අනතුරුව දෙරට ජනාධිපතිවරුන් අදහස් දැක්වීම සිදු වුණා. අපේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සදහන් කරලා තිබුණා දෙරට අතරත් සම්පූර්ණ රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ ගිවිසුම ඉදිරියේදී දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙන රැකියා ප්‍රමාණය ඉහළ දාන්න කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. දකුණු කොරියානු ජනාධිපතිවරයා අදහසක් වුමින් කියලා තිබුණා දිවිවර ඉදිකිරීම් යන අංශවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ පවතින රැකියා අවස්ථා ඉදිරියේදී කෘෂි කර්මාන්ත සහ පශු සම්පත් අංශයේ රැකියා දක්වා ඉගෙන නංවන්න තමන් කටයුතු කරනවා කියලා. ඒ අනුව සුහද සහ ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයක් අත්සන් කරපු හමුවක් හැටියටයි ජනාධිපතිවරයාගේ දකුණු කොරියානු නිල සංචාරය හඳුන්වා දී තිබුණේ. ඒ අතරතුර තවත් සුවිශේෂී සිදුවීමක් සිද්ධ වුණා. දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දකුණු කොරියාවේ පුරවැසිභාවය ලබා දීමක් ඒ අතරේ සිදු වුණා. එකක් මේ සංචාරයේ කැපීපෙනෙන සිදුවීම.
හොඳයි මනෝජ්, අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළ වෙනවා. ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ පුරාම සිදුවුණු උණුසුම් තොරතුරු සමීප කිරීම පිළිබඳව අපි එහෙමනම් අදට මෙතකින් මේ සාකච්ඡාව නිමාවට පත් කරනවා. යලිත් ඔබව හමුවන්නේ ලබන සතියේ සඳුදා. එතෙක් ඔබට ආයුබෝවන් කියමින් අපි සමු දෙනවා. බොහොම ස්තුතියි.
ආයුබෝවන් බොහොම ස්තුතියි වෙනුච්චි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.